ස්තුතිය ඔබතුමාට. ගරු අක්‍රම් ඉල්ලයස් නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
සර්පයා දැකලා ගොඩක් කල්.
අක්‍රම් ඉල්ලයස් නියෝජ්‍ය ඇමතිතුමා,
ඔව් ස්තුතියි මූලාසන අනුර මන්ත්‍රීතුමියනි. විශේෂයෙන් අද ගල්ලංගොරු තල තත්ත්වය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා වෙන විවාදයක කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතියි. ඒ වගේම මම කැමති පසුගිය දවසේ පිටත් වුණු අපේ ගණකාධිපති වාර්තාව සමග විශාල කතාබහක් ඇවිල්ලා තියෙනවා. මේ ගල්ලංගොරු වල තත්ත්වය පිළිබඳව තවදුරටත් කතා වෙන අවස්ථාව හම්බෙලා තියෙනවා කියලා හිතන ඉතින් එතනින් විශේෂයෙන්ම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු දක්වන්නට කැමතියි මම මේ අවස්ථාවේ. විශේෂයෙන්ම චෝදනා හතරක් පහක් මම හිතන්නේ වැඩිපුරම සාකච්ඡා වෙන මේ අවස්ථාවේ දේවට මොකද්ද ඇත්තම තත්ත්වය කියලා කියන එක අපේ ජනතාවට පැහැදිලි කිරීම තමයි මම මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මේකේ පළවෙනියෙන්ම තිබුණ රෙජිස්ටර්ඩ් නැති ආයතනයකට ටෙන්ඩර් එක ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියලා එතෙන්දී කරපු ලියලා තියෙන එක තමයි 2025 අගෝස්තු 18 වෙනිදා ටෙන්ඩර් එක කෝල් කරන වෙලාවේදී ඒ අදාළ සමාගම තමන්ගේ මුදල් සම්පූර්ණ වශයෙන් ගෙවලා තිබ්බේ නැහැ කියන චෝදනාව. එතෙන්දී අපි හොයලා බැලුවම කරුණු ටික ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ 2025 අගෝස්තු 18 වෙනිදාම ඩොලර් 5000ම ගෙවලා තිබුණා. ඒ 5000න් ඩොලර් 20ක මුදලක් කරන්සි එක්ස්චේන්ජ් වලදී ඩොලර් 20ක මුදලක් අඩුවෙන් ලැබිලා තිබුණා. ඒ ඩොලර් 20 අගෝස්තු 22 වෙනිදා ලබා දීලා තිබුණා. එදා ඒ කුවිතාංශය ලබා දීලා තිබුණා. ඒක තමයි එතන හේතුව. ඊටත් වඩා එක හේතුවක් තමයි ඒ අදාළ මේ ප්‍රොකියුමන්ට් කමිටි එක ස්ටෑන්ඩින් හයි ලෙවල් ප්‍රොකියුමන්ට් කමිටි එකෙන් ඒගොල්ලන්ගේ මිනිට්ස් වල විශේෂයෙන්ම 5.7 අදාළ නිර්දේශදි කියලා තියෙනවා. මෙහෙම කවුරු හරි ටෙන්ඩර් එකට සහභාගී වෙනවා නම් ඒ ටෙන්ඩර් එකට සහභාගී වෙන එක්කෙනා ටෙන්ඩර් එකේ බිඩ් එකේ ડોකියුමන්ට් එක බාර දෙන අවස්ථාවේදී තමන්ගේ අදාළ මුදල් ගාස්තු ටික ගෙවලා තියෙන්න ඕන කියන එක. ඒක අනුව බැලුවොත් ඇත්තටම අගෝස්තු 22 නෙමෙයි සැප්තැම්බර් 15ට කලින් දවසේ ඕනම දවසක ඒ අදාළ මුදල ගෙවලා තිබ්බත් එයාට බිඩ් එකට සහභාගී වෙන්න පුළුවන්. ඒ සඳහා වූ සාක්ෂි තියෙන ડોකියුමන්ට් එකක් මම අද සභාවේ සභාගත කරනවා. එතෙන්දී කෙලින්ම කියලා දෙනවා මෙහෙම LCC mentions that recently approved coal suppliers are still in process of registering by making payment of $5,000. SHLPC informed the LCC to inform them that any coal supplier will not eligible for bidding without being registered by paying $5,000 before the submission of the bid. ඒ කියන්නේ බිඩ් එක සබ්මිට් කරන්න කලින් බිඩ් එක කෝල් කරන්න කලින් නෙමෙයි සබ්මිට් කරන්න කලින් ඒ අවස්ථාවේදී මේගොල්ලෝ මම හිතන්නේ සති 3කටත් වඩා වැඩි කාලයකට කලින් මේ මුදල තැන්පත් කරලා තිබුණා. ඊට පස්සේ අපිට දිගින් දිගටම එන චෝදනාවක් තමයි ලෝඩ් පෝට් එකේ ඒ වගේම ඩිස්චාර්ජ් පෝට් එකේ ඇම්පයර් සෑම්පල්ස් චෙක් කරේ නැහැ කියන එක. ඒ කියන්නේ සෑම්පල්ස් පිළිබඳව දිගින් දිගටම කතා කරලා තිබුණා. ඒ පිළිබඳවත් මම කරුණු කියන්න කැමැති. විශේෂයෙන්ම අපි ලෝඩ් පෝට් එකේ 13 වෙනි 14 වෙනි නැව් දැකම සවුත් අප්‍රිකාවේ බියුරෝ වෙරිටාස් කියන ඇක්‍රෙඩිටඩ් ලැබ් එක හරහා චෙක් කරලා තියෙනවා. ඒ වගේම ඩිස්චාර්ජ් පෝට් එකේ දැනට අපි සෑම්පල් 9ක් ඕස්ට්‍රේලියාවේ බියුරෝ වෙරිටාස් සඳහා යවලා තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි නැව, 9 වෙනි නැව, 12 වෙනි නැව, ඒ වගේම මුල් 6 ඇතුලේ තවත් නැව් 3ක් අපි මේ ඩිස්චාර්ජ් පෝට් එකේ ඇම්පයර් සෑම්පල්ස් චෙක් කරන්න යවලා තියෙනවා. ඉතින් අපි හිතනවා දිගින් දිගටම ඇම්පයර් සෑම්පල්ස් චෙක් කරේ නැහැ කියන තර්කය මම හිතන්නේ සම්පූර්ණයෙන්ම බොරු. අපි සම්පූර්ණයෙන්ම ඒ අදාළ ඇම්පයර් සෑම්පල්ස් චෙක් කරන තැන්වලට අවස්ථාවලට යොමු කරලා තියෙන රිසල්ට්ස් එක්ක අපිට ගොඩක් තීන්දු තීරණ ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තවත් කරුණක් තමයි දිගින් දිගටම කිව්වා සවුත් අප්‍රිකාවල ඒ ඇක්‍රෙඩිටඩ් ලැබ් එකේ ඇක්‍රෙඩිටේෂන් එක ඉන්දිනේෂියන් ලැබ් එකට නැහැ කියන එක. එතෙන්දී අපි විශේෂයෙන්ම දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. විශේෂයෙන්ම මිත්‍රායස්කේ අප්‍රිකා කියන ඒ ඇක්‍රෙඩිටඩ් ලැබ් එකට අදාළ වෙන්නේ අදාළ වශයෙන් මේ අපේ රටේ මේ දඩමුදල් අය කරන සියලුම නිර්ණායක වලට අදාළව ඇක්‍රෙඩිටේෂන් එක තියෙනවා. විශේෂයෙන්ම DCA එක, සල්ෆර් එක, ඒ වගේම ෆික්ස් කාබන්, ඒ වගේම සයිස් එක, ඒ වගේම ඇෂ් එකේ පර්සන්ටේජ් එක, ඒ සියලුම දේවල් බලන්න ඒගොල්ලන්ට අදාළ ඇක්‍රෙඩිටේෂන් එක 2025 ඉඳලා 2032 දක්වා සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒත් ඒගොල්ලන්ට ඇක්‍රෙඩිටේෂන් එක නැති වෙලා තිබුණේ ඇෂ් වල සංයුතිය බලන ඇක්‍රෙඩිටේෂන් එක. ඇෂ් වල සංයුතිය බලන එක සාමාන්‍යයෙන් අපේ දඩමුදල් තීරණය කිරීමට අදාළ වෙන සාධකයක් නෙමෙයි. ඒක බලන්න තමයි ඒගොල්ලෝ ඉන්දුනේසියාවට යව්වේ. ඒ ඉන්දුනේසියානු ලැබ් එකටත් අපි අපේ මේ කැන්ට්‍රක්ට එක ලබාදන මොහතද ඒගොලන්ට ඇක්ටේෂන එක තිබුණ ඒ ඇග්‍රටේෂන් එක දෙදා සිසිපහය දොළහයි විසිනමය දක්වා වලංගු වෙලත් තිබුණ දෙදා විසිපහය දොලා විසිනමයෙන් පස එක කල්ලිකුත් වෙලා තියෙන සාමාන්‍යෙන් මේ ෆිල්ඩ එකයි ඕනෙක් කෙනෙක් දන්න සාමාන්‍යෙන් මේ ඇක්රටේෂන් එහම නැත්තන් රැකක්නිෂන් එක කල්ලිකුත්තුනාම ඒ අදාල රැකක්නිෂන් එක හරි ඇක්රටේෂන් එක හරි දෙන සමාගම හෝ අදාළ ආයතන ඒ රටවල් වලින් ඇවිල්ල එක චෙක් කරලා දෙන්නේ සාමාන්‍යෙන් කාලයක් ගන්නවා ඒ කාලය ඉවර වුණාට පස්සේ බොහෝ දුරට දෙන්නේ ඒ අදාළ දවස් ඉඳලා බැක් ඩේට් කරලා ඉතින් ඒ අදාළ සමාගම අපිට දැන් ලිඛිතව දැනුවත් කරලා තියෙනවා අපිට ඒ ඇක්රිඩිටේෂන් එක ගන්න ප්‍රොසෙස් එකේ ඉන්නේ ඉතාමත්ම ඉක්මනින් මේක ගන්න පුළුවන් කියලා ඒ වගේම විශේෂයෙන්ම මිත්‍රස්කේ කියන සවුත් අප්‍රිකන් සමාගම අපිට අදාළ සියලුම නිර්ණායක අපේ මේ දඩමුදල් අදාළ කැල්කියුලේට් කිරීමේ සියලුම නිර්ණායක බලන සමාගමට තවදුරටත් 2025 ඉඳන් 2030 වෙනකම් ඇක්රිඩිටේෂන් එක තියෙනවා ඊට අදාළ ඩොකියුමන්ට් එකත් මට මේ අවස්ථාවේ සභාගත කරන්න පුළුවන් ඒ වගේම සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීමේ නිර්ණායක වෙනස් කළ තියෙනවා කියලා දිගින් දිගටම කියලා තිබුණා. ඉතින් ඇත්තටම සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීමේ නිර්ණායක කිසිම දෙයක් අපි දිගින් දිගටම කිව්ව 2023 අවුරුද්දේ ඉඳන් වෙනස් කරපු කිසිම දෙයක් අපි වෙනස් කළේ නැහැ. සාමාන්‍ය විදිහට ඒ කාලේ තිබ්බ එකමයි කරේ. එතෙන්දී තවත් එකක් තියලා තිබුණා මේ අවුරුද්දේ අපේ මේ ස්පෙෂල් ටෙන්ඩර් එක කියන්නේ අපේ ඉමර්ජන්සි ටෙන්ඩර් එක දිනපු සමාගම 5900ට වඩා කිලෝ කැලරි තියෙන සප්ලයි එක ලක්ෂයක් අඩුම තරමේ සපුරලා නැහැ කියන එක. ඉතින් ඇත්තටම සමාගම රෙජිස්ටර් කරලා තියෙන 2023 අවුරුද්දේ අපේ ආණ්ඩු කාලයක නෙමෙයි. ඒ වෙලාවෙත් මම දැනගත්ත විදිහට ඒ කාලේ තිබුණු high level procurement committee එකෙන් අවසර අරගෙන තමයි රෙජිස්ටර් කරලා තිබුණේ. ඒකත් මම හිතන්නේ අපේ ආණ්ඩු කාලයක සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් අපි හිතනවා මෙතෙන්දි මේ විශේෂයෙන්ම මේ අපේ ටෙන්ඩර් එකේ තියෙන සමහර ඇග්‍රිමන්ට් වල තියෙන කරුණු ඇත්තටම වෙනස් වෙන්න ඕනේව කාලයක් එක්ක මේ හිඩස් ටික වහන්න ඕන කියන එක අපි අනිවාර්යෙන් පිළිගෙන තියෙනවා. ඉතින් ඒක අපි 2025 26 27 අවුරුද්ද සඳහා ගොඩක් වෙනස්කම් ටිකක් දැනටත් කරලා තියෙනවා. විශේෂයෙන්ම විගණාධිපති වාර්තාවේ කියලා තියෙනවා අවුරුදු 3ක් සඳහා එකවර රෙජිස්ටර් කිරීම. ඒක තමයි අර කලින් කියන සමාගම 2023 රෙජිස්ටර් වෙච්ච සමාගම 2026 ටෙන්ඩර් එකට ඒගොල්ලන්ට කිසිම මේ කලින් ඒවා නිරීක්ෂණයක් පිළිබඳව බලන්න නැතුව රිවීව් එකක් කරන්න නැතුව ඒගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. අපේ අලුත් එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට බුන්නත් වෙලා තියෙන්න පුළුවන්. අසාදු ලේඛන ගත වෙලා තියෙන්න පුළුවන්. එහෙම සමාගමකට දෙන්න අවස්ථාව තිබුණා. ඉතින් අපේ ඒ නිරීක්ෂණය අනිවාර්යෙන් පිළිගන්නවා. ඒ හින්දා අපි අපේ 2026 27 අවුරුද්දට අදාළ ටෙන්ඩර් එකේදී ගොඩක් දේවල් අපි වෙනස් කරා. විශේෂයෙන් මේ වගේ හිඩැස් තියෙන දැන් පුළුවන් තරම් ප්‍රමාණයක් අපි වහලා තියෙනවා. අපි හිතනවා තවත් ඉදිරියට આવත් ඒ හැම එකක්ම අපි වහනවා. විශේෂයෙන් මේවා අපේ විපක්ෂය ඇයට කලින් අමතක වෙලා හරි ඕනකමින්ම නවත්තලා හරි තිබ්බේවා අපි සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. මේ අවුරුද්දේ අපි විශේෂයෙන්ම GCV value එක මිලියන 2 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම GCV value එක 1 මිලියන් වලට වඩා වැඩියෙන් තියෙන්න ඕන sorry මේ 1 මිලියන් වලට වඩා ඒගොල්ලන්ගේ සප්ලයි එක වැඩි වෙලා තියෙන්න ඕන GCV value එක 5900ට වැඩි ඒවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සම්පූර්ණ business එක අවුරුදු 3 ඇතුළතදී 2 මිලියන්ට වඩා වැඩියෙන් සප්ලයි කරලා තියෙන්න ඕන. ඒ වගේම විශේෂම දෙයක් තමයි හැමදාම මේගොල්ලෝ කතා වුණා load port එක load port එක කියලා මෙච්චර කල් ඇත්තටම තිබුණේ load port එකත් supply තමයි තෝරලා දෙන්නේ. අපි එතනින් ඒගොල්ලෝ යෝජනා කරන එකකින් තෝරගන්න එකක් තමයි තිබුණේ. අපේ මේ 2027 tender එකේදී විශේෂයෙන්ම අපි load port එක define කරලා දෙනවා. ඒගොල්ලන්ට මේ load port එක වගේම dispatch port දෙකම lab එක තෝරගන්න අපි බාටපත් කරලා තියෙනවා. ඒ වගේම working capital එක කලින් තිබුණේ මිලියන USD 15යි අපි ඒක 30 million කරලා තියෙනවා. turnover එක කලින් තිබුණේ 150 million ඒක 300 million කරලා තියෙනවා. ඒ වගේම supplier හැමදාම තිබුණේ එක tender එකකින් එක supplier කෙනෙක් මත රඳා පවතින tender එකක්. අපි මේ පාර සම් කිසි දාක් තුරට අපිට කියන්න පුළුවන් reverse bidding තත්ත්වයක් කියලා 650යි පළවෙනියට දෙන්නේ. ඊට පස්සේ දෙවැනියට තුන්වැනියට ආරාධනා කරනවා පළවෙනියගේ මිල මැච් කරන්න කියලා.
එහෙම මැච් කරා විනාඩි 2ක කාලයක් තියෙනවා.
එහෙම මැච් කරන්න පුළුවන් වුණොත් අපි සප්ලයර්ස්ලා දෙන්න තුන් දිනකින් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එක සප්ලයර් කෙනෙක්ගෙන් රැඳී පවතින එකත් අපි විශේෂයෙන්ම නවතුන. ඉතින් ඒ වගේ වෙනස්කම් කිහිපයක් අපි කරලා තිනවා. ඒ වගේම විගණකාධිපති වාර්තාවේ කියලා තිබුණා නීතිපතිගේ එකඟතාවය ලබා ගැනීමට පෙර ඇග්‍රිමන්ට් එක සයින් කරා කියන එක. මම ඒක පිළිබඳව නිලධාරීන්ගෙන් විමසුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් මේගොල්ලෝ කිව්වේ ඒ වගේම වෙලා තියෙන්නේ නොවැම්බර් 19 වෙනිදා විගණකාධිපතිගේ එකඟතාවය ලබා ගැනීම මත කියලා ඩොකියුමන්ට් එකක් මම මේ වෙලාවේ සභාගත කරනවා. එකමකතාව මත කියලා තමයි ඒ ඇග්‍රිමන්ට් එක සයින් කරලා තිබුණේ. ඊට පස්සේ විගණකාධිපති එකමතාවය ඇවිල්ලා තිබුණා. විගණකාධිපති එකමතාවය වෙලා තිබුණා. ඒකටත් පස්සේ නොවැම්බර් 24 වෙනිදා ඒ අදාළ විගණකාධිපතිගේ සියලුම නිර්දේශ ඒ වගේම ඒ සියලුම දේවල් ඉන්කෝපරේට් කරලා තමයි නොවැම්බර් 24 වෙනිදා සයින් කරලා තියෙන ඇග්‍රිමන්ට් එක. ඒක පිළිබඳවත් අපිට මේ අවස්ථාවේ ඩොකියුමන්ට් එක තියෙනවා. ඒකත් අපිට සභාගත කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම තවත් දෙයක් තමයි දිගින් දිගටම කියනවා මේ මේ පාඩුව ලොකු පාඩුවක් වෙලා තියෙනවා මම හිතන්නේ එක එක තැන්වල එක එක විදිහට කතා කරනවා එක තැනක ඇවිල්ලා තිබුණා මිලියන 8000ක විතර පාඩුවක් ඇවිල්ලා තිනවා කියන එක ඇත්තටම ඒක අපිට පිළිගන්න බෑ ඒක ඇත්තටම ගණන් හදලා තියෙන්නේ සාමාන්‍ය වශයෙන් අපිට අහිමි වෙන සම්පූර්ණ විදුලි ශක්ති ප්‍රමාණය ඩීසල් වලින් ගණනය කරලා තමයි මිලියන 8000 ඇත්තටම හදලා තියෙන්නේ. ඒක අපිට හරියට පැහැදිලි කරගත්තොත් සාමාන්‍යයෙන් අපි විදුලිය ජනනය කරන ප්‍රභවයන් කිහිපයක් තියෙනවා. ජල විදුලිය, සූර්ය විදුලිය, සුළං විදුලිය, ඒ වගේම ගල් අඟුරු වලින්, ඒ වගේම ඩීසල් නැප්තා, ඒ වගේ විවිධ මේ ඉන්ධන මගින්. ඉතින් එහෙම බැලුවොත් අපිට ජල විදුලියෙන් හදන්න එක යුනිට් එකට රුපියල් 3කට අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. සූර්ය විදුලියෙන් හදන්න රුපියල් 12කට අඩු ප්‍රමාණයක් යනවා. සුළං විදුලියෙන් හදන්න සූර්ය විදුලියෙන් හදන්න රුපියල් 15යි රුපියල් 37යි අතර ගාණක් විශේෂයෙන් මේ 37 නම් යන විපක්ෂයේ ගොල්ලෝ අවුරුදු 20කට ඇග්‍රීමන්ට් ගහලා තියෙන හින්දා ඉතින් ඒ වගේ රුපියල් 15යි 37යි අතර ප්‍රමාණයක් තමයි සූර්ය විදුලියෙන් හදන්න අපිට යන්නේ ඒ වගේම ගල් අඟුරු වලින් හදන්න රුපියල් 20කට ආසන්න ප්‍රමාණයක් යනවා ඩීසල් වලින් හදන්න රුපියල් 60ක 75ක අතර ආසන්න මුදලක් යනවා එතකොට මේ ගාණ හදලා තියෙන්නේ සම්පූර්ණ ඒ අදාළ ශක්තියම ඩීසල් වලින් හදනවා කියන පදනම මටද තමයි මේ මිලියන 8000 ගාන හදලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් අපි ඩීසල් වල වැඩි පරිභෝජනය ගන්න අපේ නයිට් පීක් එකේදී රෑ 6න් පස්සේ. එතකොට රෑ 6යි 10යි අතර ඩීසල් වලට ගියත් ඊට පස්සේ අපිට යන්නේ අනිත් ප්‍රභව වලින්. ඒ කියන්නේ ඒකට වඩා 3 ගුණයක්, 4 ගුණයක්, 5 ගුණයක් අඩු ප්‍රභව වලින් තමයි aran තියෙන්නේ. ඉතින් ඒ ගණනය කිරීම ඇත්තටම සම්පූර්ණ අපේ මේ එක එක දවස් වල ගල් අඟුරු වල පාවිච්චිය නිසා අඩු වෙච්ච ප්‍රමාණය ගණන් හදලා අන්තිම මොහොත තමයි අපිට ඇත්තම මේ ඇත්තම පාඩුව කියන්න පුළුවන් වෙන්නේ ඇත්තම පාඩුව අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ බිලියන 8000 කියන එක වෙනස්. ඒ වගේම විගණකාධිපති
වාර්තාව අමතර විනාඩි 5ක කාලයක් තිබෙනවා ඔබතුමා.
විගණකාධිපති වාර්තාවේ අපිට කියලා තියෙනවා ආසන්න වශයෙන් කෝටි 223ක පාඩුවක් ඇති වෙලා තියෙනවා කියලා. ඇත්තටම මේ අපි අද වෙනකොට නැව් 13කට අදාළව ඩොලර් මිලියන 17ක් කෝටි වලින් ගත්තොත් කෝටි 510ක් අදාළ සමාගමෙන් රඳවා තබාගෙන තියෙනවා ගෙවල නැහැ. කෝටි 223යි පාඩුව කියලා කිව්වේ කෝටි 510ක් අපි රඳවා තබාගෙන තියෙනවා. ඒ වගේම තව ඩොලර් මිලියන 15ක් ආසන්න වශයෙන් කෝටි 450ක් අපි ගාව තියෙනවා ඒගොල්ලන්ගේ බිඩ් බොන්ඩ් එක වශයෙන්. ඒ කියන්නේ කෝටි 960කට ආසන්න ප්‍රමාණයක් 1000කට ආසන්න ප්‍රමාණයක් අපි ගාව දැනටත් රඳවා තබාගෙන තියෙනවා ඒ අදාළ සමාගමෙන්. දැනට පාඩුව කෝටි 223යි නම් ඒ වගේ 4 ගුණයක මුදලක් අපි දැනටත් රඳවා තබාගෙන තියෙනවා. ඒ වගේම අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමාටත් කියන්න ඕන ඕගොල්ලන්ගේ කාලේ පාඩුව මිලියන 1.5 ඩොලර් තාම අය වෙලා නැහැ. නඩුව යනවා. ඉතින් මං හිතන්නේ ඒකත් අපිට අරන් දුන්නා නම් තව පොඩ්ඩක් අපේ විදුලි බිලෙන් ගාණක් අඩු කරගන්නත් පුළුවන් වෙයි. ඉතින් මං හිතන්නේ මේ ඒ වගේම මේ ගල්ලංගරු වල ඊළඟ ප්‍රශ්න තමයි ඒගොල්ලෝ කියපු මේ තවත් ප්‍රශ්නයක් තමයි මේ ගල්ලංගරු සැලසුම් කළ කාල පරිච්ඡේදය ඇතුළට ලබා ලබා ගැනීම පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා වුණා. ඒ කියන්නේ නැව් පරක්කු වෙලා පැමිණීම. විශේෂයෙන්ම අපි කියන්න ඕන අපේ මීල ඊට කලින් තිබ්බ සප්ලය දිගින් දිගටම අර මං හිතන්නේ අර මේ අපේ කැබිනට් එකෙන් අප්‍රූවල් එක දීලා මේ ටෙන්ඩර් එකෙන් ආපු එක්කිනාව විසි කරලා කැබිනට් එකෙන් දීපු සප්ලය අපිට ගොඩාක් පරක්කු වෙලා තමයි නැව් ටික අරගෙන ආවේ. දෙසැම්බර් 8 වෙනකන් ඒගොල්ලන්ගේ නැව් ටික පරක්කු කරා. ඉතින් අපි හිතනවා අපේ ආණ්ඩු කාලෙදී ප්‍රථම වතාවට මේ අවුරුදු 15ක ඉතිහාසයේ පරක්කු වෙච්ච නැව් වලටත් දඩ මුදල් ගහලා තියෙනවා. ආසන්න වශයෙන් ලක්ෂ 5ක් ඩොලර් මේ නැව් වලට අපි දඩ මුදල් ගහලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා පසුගිය අවුරුදු වල විශේෂයෙන්ම මේ පරක්කු වෙච්ච හැම එකක් පිළිබඳව වාර්තාවක් අරගෙන ඒ හැම නැවක් සඳහාම අදාළ දඩ මුදල් අපි තීරණය කරලා අය කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි එක තැනකවත් සමාගම් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒ සමාගම් මොනවා හරි වැරද්දක් කරලා තිබ්බනම් ඒ සමාගම් වලින් අදාළ දඩ මුදල් අය කරගන්නවා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම විගණකාධිපති වාර්තාව අපේ තිබ්බ ඇග්‍රීමන්ට් එකේ තිබ්බ මොන මොනවා හරි අඩුපාඩු තිබුණා නම් ඒ පිළිබඳව අපිට දැනුවත් කරලා තියෙනවා. අපි ඒ දැනුවත් කිරීම අනුව අපේ ඉස්සරහට තියෙන සියලුම ටෙන්ඩර්ස් හදලා තියෙනවා. ඒ වගේම විගණකාධිපති වාර්තාවේ සමහර කරුණු පිළිබඳව අපේ තිබ්බ විශ්ලේෂණ, අපේ නිරීක්ෂණ, අපේ තිබ්බ කමෙන්ට්ස් ටික අපි මෙතන ප්‍රකාශ කරා. විශේෂයෙන්ම අපේ ප්‍රොකියුමන්ට් එකේදී ඒ වගේම අපේ දඩ මුදල් අය කර ගැනීමේදී ඒ කිසිම තැනකදී අපි මේ කිසිම වැරද්දක් කරලා නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් කියන්න තියෙනවා ඉදිරි විදුලි බිල වැඩිවීමකදී කිසිම මුදලක් කිසිම රුපියලක සතේක මුදලක් අපි විදුලි බිල වැඩිවීමකදී මේ ගල් අඟුරු හිඳ ඇතිවන පාඩුව රජය ජනතාවට මවරන්නේ නැහැ ඒක ගණන් හදලම පෙන්ව ආසන්න වශයෙන් අපි රුපියල් කෝටි 960කට ආසන්න ප්‍රමාණයක් දැනටත් නවත්තගෙන ඉන්නවා ඉස්සරහට එන නැවවල මොන හරි ප්‍රශ්නයක් වුණොත් එතනිනුත් අපිට ලොකු ප්‍රමාණයක් අද අය කරගන්න පුළුවන් වෙයි ඉතින් අපි හිතනවා එතනින් රුපියලක්වත් ජනතාවට ලබා දෙන්න අවස්ථාවක් අපි ඇති කරන්නේ නැහැ කියලා ඒක තමයි අපිට කතා කරන්න තියෙන්නේ ස්තුතියි
ස්තුතියි ඔබතුමාට